තරයිට මගේ නිවේදන දෙදස් දාත සැත්තැම්බර් විසයකනි බාහත්පතින්දා එනම් අදදින මධ්‍යම 12ට පාලිමෙන්ට කටු පිමල් කාර සබයි රැක්සීමක් සයින් අනතුරුව තේරීම් කාරක සබයි වේ රැස්වීමක් මගේ නිල ප්‍රාමණි පැත්වීම නීතු බැවින් ඊට පැමිණ සහභාගන ලෙස හිට සියලු දෙනාගේ ආරාධනා කරනවා. ලිපිල්ලේ කරාදිය පිළිගැන්නීම කරු විදේශ රැකිය අමාත්‍යතුමිය
අරු කතානායකතුමනි, දෙදස් දාසය වර්ෂය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, දෙදස් දාසය වර්ෂය සඳහා නීති කැටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ දෙදස් දාසය වර්ෂය සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම ආර්ථික සංවර්ධන විමුණ ආර්ථික අධිෂ්ඨාන සභාවේ වාර්තාව ගරු ආනන්ද කුමාර සිරිමැතිතුමයි පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික කාරක සභාවේ වාර්තාව 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලක පනත යටතේ 22 වැනි මගන්ති යටතේ නියෝගය, 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකාර්මික නීතික සංස්ථා පනතේ 2 වැනි මගන්ති යටතේ නියමය, 2016 වර්ෂය සඳහා විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව, 2010 සහ 11 වර්ෂ සඳහා මහපොළ භාරකාර අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්, 2014 වර්ෂය සඳහා රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව සහ 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉදිරි කිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
පෙස්සම් පිළිගැන්වීම ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා.
ගරු කතානායකතුමනි, ඇතුල් කෝට්ටේ කෝට්ටේ පාර අංක 976 දරන ස්ථානයේ පදිංචි එම්.අයි. අශෝක ජයරත්න මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු නිහල් ගලප්පති මැතිතුමා.
ගරු කතානායකතුමනි, අරණායක මේනම පානන්ගේ ගොඩ යන ස්ථානයේ පදිංචි ආර්.එම්. වීරසේකර මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු එඩ්වඩ් ගුණසේකර මැතිතුමා. ගරු බුද්ධික පතින්න මැතිතුමා.
ගරු කතානායකතුමනි, වැලිගම කොක්මාදුව හෙට්ටිගේවත්ත යන ස්ථානයේ පදිංචි විපුලරත්න හෙට්ටිගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙස්සම් පිළිගන්නමි.
ගරු මුහම්මද් ඉබ්‍රාහිම් මහමුදු මන්සුර් මැතිතුමා.
Honorable Speaker, I present the petition received from Mr. SMMS Umar Maulana of Zonal Education Office Kalmune.
මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ගරු බුද්ධික ප්‍රතිපත්ති මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති ආර්ථික අඩුලිය මැතිතුමා ඇසීමට
මම අහනවා. ගරු කතානායකතුමනි,
එක යුද හමුදාව අශ්වයන් 27යි, ගුවන් හමුදාව අශ්වරෝහක අංශයක් නොමැති දෙතලාව ගොඩබිම පටන් පුහුණු පාසලේ එක් අශ්වයෙක් පමණක් සිටි, නාවික හමුදාව නැත. ආ දෙක බසරකට වැය කරන මුදල් දළ වශයෙන් යුද හමුදාව මිලියන 13,473,472යි, ගුවන් හමුදාව 228,000යි. ආ තුන යුද හමුදා විද්‍යාපීඨයෙහි සරඹ පෙළපාලි හා අනෙකුත් විශේෂිත සරම පෙළපාලි සඳහන් ආධුනික නිලධාරීන්ගේ පුහුණුවීම් කටයුතු සඳහන් යොදාගනි. ගුවන් හමුදාව ආධුනික නිලධාරීන්ගේ පෞෂත්ව වර්ධනය කිරීමේ පුහුණුවීම් කටයුතු සඳහා යොදාගනි. ආ එක ඉදිරියේදී අවශ්‍යතාවයක් මතුවුණොත් පමණක් ශ්‍රී ලංකා යුද හමුදා පීඨය සඳහා අශ්වයන් ගෙන්වීමට කටයුතු කරනු ඇත. ආදක මේ වෙන විට අවශ්‍යතාවයක් මතුවී නොමැති බැවින් අදාළ නොවේ. ඇය අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මම විෂය භාර ඇමතුමාගෙන් දැනගන්න කැමති, පසුගිය රජයේ 2015 ජනවාරි 8 වෙනිදා ඔවුන්ගේ කාලය මැතිවරණයෙන් නිමා වෙද්දී මේ අශ්වයන් ගෙන්වීමට යුද හමුදාවට මූලික කටයුතු සූදානම් කරලා තිබුණා. දැන් ඒ උත්සාහය ඔබතුමා කියනවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒ පිළිබඳව පැහැදිලි නිර්වෘත් සහතිකයක් දෙන්න පුළුවන්ද? දැනට ඉන්න මේ අශ්වින් ප්‍රමාණය ශ්‍රී ලංකා යුද හමුදාවට ප්‍රමාණවත්, ඒ නිසා ඉදිරි වකවානුව තුළ ගෙන්නන්න නැහැ කියලා.
දැනට අවශ්‍යතාවයක් නැති නිසා මේ දවස් ටිකේ අපි අශ්වයන් ගෙන්නන්නට කිසි සැලැස්මක් නැහැ. නමුත් අවශ්‍යතාවයක් මතුනොත් ඉදිරියේදී ගන්නට මේ ගන්නද. නමුත් දැනට නම් අපි මේ අශ්වයන් ගන්නට අපිට කිසිම සැලැස්මක් නැහැ.
මම ඔබතුමාගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ විදියට යොමු කරන්න කැමතියි. දැන් ශ්‍රී ලංකා යුද හමුදාව සතුව 27 දෙනෙක්ගේ අශ්වැණියක් තියෙද්දී ගුවන් හමුදාවට එක අශ්වයෙක් පමණයි ඉන්නේ, නාවික හමුදාවට නැහැ. හැබැයි ඔබතුමාගේ පිළිතුරේ සඳහන් කරනවා මේ නිලධාරීගේ පෞරුෂ වර්ධනය ඇතුළු ඒ ක්‍රියාකාරකම් සඳහා මේ අශ්වයන් උමනයි කියලා. එතකොට දැන් යුද හමුදාවට 27ක් අවශ්‍ය වෙද්දී ගුවන් හමුදාවට එකෙක් වෙලා නාවික හමුදාවට එකෙක්වත් නොවෙන්නේ යුද සහ සමාන ගුවන් සහ නාවික හමුදාව ඒ අදාළ පුහුණුවේදී මේ පෞරුෂය වර්ධනය කිරීමට අශ්වයන් භාවිත කරන්නේ නැද්ද? උමන නැද්ද?
ගුවන් හමුදාවේ පමණක් ඒ අර පෞරුෂත්වයේ ගුණ නැගීමට මේ එක් අශ්වයෙක් අවශ්‍ය වෙලා තියෙන්නේ. යුද හමුදාවේ වෙන වෙන අංශවලට තමයි මේ ඒ අශ්වයන් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඒ දෙකක් ඇත්තම ඒ නිසා තමයි ඒක වෙනසක් තියෙන්නේ. නාවික හමුදාවේ නම් ඒ අවශ්‍යතාවය නැහැ.
මා වාරි මාර්ග ජන සම්පත් කළමනාකාරය
මෙතුමා. මම අහනවා ගරු කතානායකතුමනි,
පොයින්ට් අවඩ මොකද්ද?
ගරු කතානායකතුමනි, මේට කලින් අපි ව්‍යවස්ථාදායක සභාව රැස් වුණා. ඒ අවස්ථාවේ ඔබතුමාට ලිඛිතව දීලා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා දුන්නු ජාතික නිදහස් පෙරමුණේ මේ සභාවේ හිටියා. ඒ සම්බන්ධව ඔබතුමා හිටියා, ඔබතුමා පරීක්ෂා කරලා බලන්න. ව්‍යවස්ථාදායක සභාවේ නියෝජනයේ නිල්ලාසුණු ජාතික නිදහස් පෙරමුණේ පද්ම උදේසාන්ත ගුණසේකර මහත්මයා,
මම වෙන බලන්න.
ඔබතුමාට CCTV බලන්න පුළුවන්. ඔබතුමා බලලා මේ ගැන මොකද්ද කරන්නේ? මොකද ලිඛිතව නිල්ලාසුණු කරේ?
හොල බලන්න ගරු. You are to question. වාරි මාර්ග ඇමතුමා.
තනායකතුමනි, 1983 වර්ෂයේ වන විට වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ වාරි මාර්ග 11ක් පාලනය වූ අතර මේ වන විට වාරි මාර්ග 14ක් පාලනය වේ. දෙක කුඩා වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය නොවන අතර පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු කටයුතු සිදු කරනු ලබයි. 1983 වර්ෂයේ වන විට වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ වගා කළ අක්කර ප්‍රමාණය 3515කි. මේ වෙන විට අක්කර 6588ක වගා කටයුතු සිදු කෙරේ. එක 1983 වර්ෂයේ සිට තොරතුරු සොයා ගැනීමට නොහැක 2006 සිට 2009 දක්වා වෙන් කළ මුදල් රුපියල් මිලියන 78.1කි. වර්ෂයෙන් වර්ෂයට අදාළව වෙන් කළ මුදල පහත පරිදි වේ. එක කියන්න ඕනේද? ඒක ඔබතුමාට මේක සභාගත කරාම ඇතිද ගරු මන්ත්‍රීතුමා?
මට දැනගත යුතුයි අර 83 තත්වයයි 2009 යුදමේ තත්ත්වයේ නිම වෙනකොට තිබුණු තත්ත්වයක් ඉදිරිපත් කරා නම්,
එහෙමනම් 2009 වෙනකොට 68,18,300.98 අපි වීදම් කරලා තියෙන්නේ. 83 අපට තොරතුරු සොයා ගැනීමට හැකියාවක් නැහැ. ඊළඟට මුළු මුදල ආ දෙක මුළු මුදල රුපියල් මිලියන 389.9කි. වර්ෂයන්ට අදාළව වෙන් කළ මුදල් ප්‍රමාණය පහත පරිදිවේ. ඒකත් මං එකින් එක කියන්න ඕනේද? සභාගත කරන් ප්‍රමාණවත්ද?
ඒක සභාගත කරන්න, ඒ කියන්නේ ඔබතුමාට පුළුවන් නම් යුද්ධයේ නිමවීමෙන් පස්සේ වර්ෂෙන් වර්ෂයට තිබුණු මූලික ගාණ කියන්න පුළුවන් නම් ඇති.
සම්පූර්ණ ගාණ?
ඔව්, සම්පූර්ණ ගාණ.
එකතුව එකතු වෙනවා 38 කෝටි 98 ලක්ෂ 63456 783යි ඈ අදාළ නොවේ.
කරු කතානායකතුමනි, මේ වාරි මාර්ග ජල සම්පත් කළමනාකරණ ඇමතුමා අද පාර්ලිමේන්තුවේ සිටින එක බොහොම හොඳයි. මේ වෙලාවේ ඊයේ එතුමා හිටියේ නෑ පාර්ලිමේන්තුවේ. මගේ අතුරු ප්‍රශ්නේ තමයි, මට ඔබතුමාගෙන් අහන්න පුළුවන්ද, මේ බුත්තලම දිස්ත්‍රික්කයට හැර ඔබතුමාගේ වාරි මාර්ග අමාත්‍යා සම්බන්ධ ඊයේ මම මතු කරපු මේ හා සම්බන්ධව තියෙන ගැටලුවක් ඉදිරිපත් කළා. මොකද ඔබතුමා පෞගේ දාක පාර්ලිමේන්තුවේ කරපු කතාවකුත් තිබුණා, මාධ්‍ය තුලත් කරපු කතාවක් තිබුණා, මොනරාගල දිස්ත්‍රික්කයේ වාරි මාර්ග ගැටලු පිළිබඳව ඔබතුමා කරපු කතාවක්. ඒ නිසයි මට මේ ප්‍රශ්නේ අහන්න ඔබට හැකියාවක් තියෙනවා නම් උත්තරයක් දෙන්න. මම අහන ප්‍රශ්නේ තමයි මේ අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව වාරි මාර්ග ආඥා පනත තියෙන්නේ සුද්දාගේ කාලයේ හදපු ආඥා පනත. එතකොට මම දන්න තරමින් ඔබ නිවැරදි කරන්න, මම දන්න තරමින් මම හොයාගත්ත කරුණු අනුව වාරි මාර්ග ආඥා පනතෙන් වාරි වැව් අමුණුවල වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් වන්නේ පනතෙන් ආඥා පනතෙන් වැවේ වතුර පිරෙන මට්ටම තමයි, ඒ කියන්නේ රිසර්වේෂන් මට්ටම තමයි ඒ පනතේ නීතිමේ බලයේ රාමුව තිබෙන්නේ කියන එකයි මගේ අවබෝධයේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් ගත තොරතුරු අනුව. ඒ නිසාම
ගිගුම්රළ මට්ටම.
හරි, මගේ ප්‍රශ්නේ තමයි
ගිගුම්රළ මට්ටම.
ඔව්. එතකොට මගේ ප්‍රශ්නේ තමයි ඒ අදාළ වාරි මාර්ග වැව් අමුණු වලට ඉහත්තාවේ තිබෙන ජල මූලාශ්‍ර හෝ ජල මාර්ග හෝ ඒ අරිය ජල වහන රටාවෙන් එන ජල රටාවන් ඒ ආඥා පනතෙන් හෝ අපේ තිබුණ පනත් සංශෝධන වලින් අපේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවට එකයිත වන්නේ නැහැ. එක්කෝ මධ්‍ය පරිසර අධිකාරියට නැත්නම් වන සංරක්ෂණ ආඥා පනත නැත්නම් වනජීවී ආඥා පනත යටතේමයි ඒවා පවතින්නේ. එතකොට ඒ ප්‍රදේශවල සිදුවෙන පරිසර පද්ධතිවල සිදුවෙන විනාශකාරී තත්වයන් අනිවාර්යෙන් හේතුවක් වෙනවා අපේ වාරි පද්ධතිය විනාශ මුඛයට යන්න. එතකොට දැන් අනාදිමත් කාලයක සිට ඔබ හෝ ඔබට කලින් හෝ ඔබෙන් පසු හෝ අපේ වාරි මාර්ග ඇමතිවරුන්ට සිද්ධ වෙලා තිබෙන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව වෙලා තිබෙන්නේ සුළු වාරි මාර්ග හෝ වාරි වැව් අමුණු පද්ධති ප්‍රතිසංස්කරණය කරන්න තත්කාලීනව. ඒ කියන්නේ වැවේ ඒරන් බඩ පිරෙනවා, වැවේ වැලි පිරෙනවා. ඒ නිසා දිගු කාල තිස්සේ කරන එකම ක්‍රමය ජාතික ප්‍රතිපත්තියකුත් නැහැ, පනත් සංශෝධනය වෙලත් නැහැ. ඒ වැව්වල පිරෙන ජල ධාරා මට්ටම අඩු වෙමින් යනවා. ඒ නිසා එක විදිහ එක දිගටම සිද්ධ වෙන්නේ මේ වැලි ජාවාරම් කරුවන්ට, රොන් මඩ ජාවාරම් කරුවන්ට අතට අපේ වාරි පද්ධතිය හසු වී තිබෙනවා. මගේ ප්‍රශ්නේ තමයි ඒ පිළිබඳව තමුන්නාන්සලා අරගෙන තියෙන පියවර මොකද්ද? දැන් මොනරල්ස් එකෙත් මේ ප්‍රශ්නේ තියෙනවා, මම ඒකයි අහන්නේ.
ගරු කතානායකතුමනි, අපි ඉතාමත්ම ප්‍රතිපත්තිමය වශයෙන් මූලික දේ තමයි මේ ගෞජල සේවා පනතෙන් තමයි අපි යැපෙන්නේ. අපි ඒ නිසා දැනට වාරි මාර්ග ආඥා පනත සංශෝධනය කරමින් නව නීති රීති පද්ධතියින් අපි ඇති කරලා තියෙනවා. ඊළඟට මහවැලි කැලණි වලවේ කළු ගින් නිල්වලා මාවය දැදුරු ඔය මී ඔය කිරිඳි ඔය ගල ඔය හැඩ ඔය කුමුක්කන් ඔය මේ ආදි වශයෙන් මේ ගංගා ද්‍රෝණි වල සම්පූර්ණයෙන්ම අධීක්ෂණයක් කරලා මේ වැලි ලබා ගැනීම නැත්තම් ඒ වගේ වෙනත් අනවසර ක්‍රියාකාරකම් කිරීම පිළිබඳ අපි දැඩි අවධානයෙන් මේ වෙනකොට අපි තීරණය කරලා තියෙනවා. ඒ සියලුම පින්තූර අරගෙන දත්ත සකස් කරලා ඒවා සම්පූර්ණයෙන්ම ලබන අවුරුද්ද ජනවාරි වෙනකොට සම්පූර්ණයෙන්ම නවත්තන්න. ඒ නවත්තන එක්කත් එක්කලා අපිට තියෙනවා අනවශ්‍ය ඩිපොසිට් නැත්තම් අනවශ්‍ය තැන්පතු, ඒව තැන්පතු ඉවත් කරන්න ඒව අධීක්ෂණය කරන්න. ඒව අධීක්ෂණය කළා එක්ක ටෙන්ඩර් කරනවා. එහෙම නැත්තම් අපි ඒවා සුළු පන්නේ කර්මාන්තය කරන අයට ඒක සාධාරණ විදිහට බෙදී යන ක්‍රමයකට ලබා දෙන්න අපට පුළුවන් කමක් නැහැ. ඒ අදාළ අමාත්‍යංශය මගින් කටයුතු කරාවි. ඒක නිසා දැන් සම්පූර්ණයෙන්ම වාරි පද්ධතිවලට අයත් මූලාශ්‍රවල තව ප්‍රශ්නයක් තිබුණා ඔබතුමාගේ ප්‍රශ්නේ. ඒක තමයි දැන් අපි කැලණිගම් ගත්තොත් කැලණිගම්ගේ ප්‍රධාන අතු ගංගා අපට වක් ඔය සීතාවක ඔය මේ වගේ ඔයන් ටික අපට අයිති වෙනවා. නමුත් අපට ඊට එහා තියෙන අනිත් ඔයන්වල පිළිබඳ අයිතිය තියෙන්නේ ප්‍රාදේශීය සභාවට, ප්‍රාදේශීය ලේකම්ට. දැන් අපි ඒවත් ගැසට් කරගෙන යනවා. ඒක නිසා අපි දැනට විධිමත් ක්‍රියාමාර්ග මේ සම්බන්ධයෙන් අපි අරගෙන තියෙනවා. දැනට නීතිමය වශයෙන් අපි පනත සකස් කරලා සියලු රාජ්‍ය ආයතනයන් අනුබද්ධ රාජ්‍ය ආයතනයන් වල සහාය ලබාගෙන අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින්.
හොඳයි, දෙවැනි ප්‍රශ්නය.
මගේ අතුරු ප්‍රශ්නේ තමයි දැනට මොනරාගල දිස්ත්‍රික්කයේ ඔබතුමා දන්නවා රාත්‍රී වැව තමුනාසකේ අමාත්‍යාංශය යටතේ ප්‍රතිසංස්කරණය වෙනවා. මම ඒ රාත්‍රී වැව් බලන්න ගියා ගරු ඇමතුමනි අඩි පහක් හයක් ඒ වැවේ මැද ගිල්ම තිබෙන ප්‍රදේශයේ වැව හාරමින් තිබෙනවා. මා ඒ වාරිමාර්ග නිලධාරීන් ඇහුවා මෙහෙම වැව් හාරන්න පුළුවන්ද කියලා. ඒගොල්ල කිව්වා ඒ වැව හාරන්නේ වැවේ වේල්ලට ප්‍රදේශයේ ජල කාන්දුවක් තියෙන නිසා මේ මැටි අරගෙන ඒක සීල් කරන්නයි කියලා ගන්න කියලා. මම දන්නා තරමින් එහෙම වැවක් හාරන්න පුළුවන් කමක් නැහැ ඔබතුමා පිළිගන්නවා කියලා මම විශ්වාස කරන්නේ. වැවේ රොන් මඩ හෝ වැලි තට්ටුව ගැනීමේදී පරිසර ඒකේ තියෙන පරිසර නියාමයන් ඒක හැර එහෙම හාරන්න පුළුවන් කමක් නැහැ. අනිත් පැත්තෙන් ඒ ප්‍රදේශ ජනතාවගෙන් විවේචනයක් ආවා ඒ හාරන සමහර මඩ යම් යම් ට්‍රැක්ටර් වලින් වාහන වලින් යම් යම් තැන් වලට ප්‍රවාහනය කරනවා කියලා. ඒ එහෙම වැලි හෝ රොන් මඩ ඉවත් කිරීමේදී මොකද්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනුගමනය කරන රාජකාරී හා පරිසර නීති රීති මොනවද? එහෙම නැත්නම් ඒක ටෙන්ඩර් කිරීමකින්ද ඒ වැලි හෝ මඩ ඉවත් කරන්නේ? එහෙම නැත්නම් මෙහෙම ගියොත් විශාල ජාවාරම්කාරුවන් ප්‍රමාණයකට අපේ වාරි පද්ධතිය හසු
වෙනවා.
ගරු කථානායකතුමනි අපිට තියෙන ප්‍රධානම දේ තමයි අපි වැස්සෙන් වහින වතුර ටික කොහොමද රඳවගන්නේ මුහුදර නිකන් ගලා යා නොදී. එමන අපි වැව් පොකුණු ටික වල ධාරිතාවේ අපි වැඩි කරගන්න ඕන. ඒ ධාරිතාවේ වැඩි කර ගැනීමේදී සමහර වැව්වල අපි වේලි උස්සනවා. සමහර වැව්වල පිටවාන උස්සනවා. සමහර වැව්වල අපට හාරන්න සිද්ධ වෙනවා. සමහර වැව් පිට්ටනි බවට පත් වෙලා. හැබැයි මම ඔබතුමාට ඉතා පැහැදිලිව කියනවා මේ යම්කිසි වැවක හාරන වැලි පස් ගල් මොනවා හරි ඛනිජ වස්තුවක් තියෙනවා නම් ඒ සියල්ල ඒ නීතියානුකූලව තමයි ඒ කටයුතු කරන්නේ. යම්කිසි නීති විරෝධී ක්‍රියාවක් වෙලා තියෙනවා නම් ඕන වෙලාවක විමර්ශනය කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම රාජ්‍ය ආයතනවලට අපි ඉතා මම විවෘතව ආරාධනා කරනවා. ඒ වගේම මතක තබා ගත යුතු දේ තමයි වැවක් හාරනකොට නිකන් අපි හාරන්නේ නැහැ. වැව හාරනවනේ ගරු කථානායකතුමනි. වැවේ තියෙන පිරුණු පස්, වැලි, රොම්මඩ, ඒ වගේම ආක්‍රමණික ශාක, ජලජ පැලෑටි මේ සියල්ල අපි ඉවත් කළ යුතුයි වැවේ ධාරිතාවේ වැඩි කරන්න. ඒ නිසා ක්‍රමානුකූලව ඉංජිනේරු තාක්ෂණය අනුව තමයි මේ කරන්නේ. දැන් අපි සමහර අවස්ථාවල මෙවැනි දේවල් කරනවා ගරු මන්ත්‍රීතුමා. විනාඩිය කිනෝ සමහර සංවර්ධන වැඩවලට යොදාගෙන දැන් අපි ගත්තොත් අපි සිංහලය ගමහරා කපන කිලෝමීටර් 38 කෑලේ අපි ආනපල්ලම ගම්මානේ සම්පූර්ණයෙන්ම ගඩොල් කපලා හාරලා තිබුණා. අදේ මුළු බිම් ප්‍රමාණයම අපි ඒ ජනතාවට නැමත භුක්ති විඳින්න ගොවිතැන් කරන්න පුළුවන් විදිහට අපි සකස් කරලා දීලා තියෙනවා. ඒක නිසා මේ වගේ සමහර තැන්වල
විනාඩියක් ප්‍රශ්නයන් පිළිතුරු දෙන්න දෙවෙනි පස්සේ ගරු මන්ත්‍රීතු මාතක වැඩ උඩ ආශයක් තියෙනවනේ. දැන් මම පළවෙනි ඔය දෙවෙනි පස්සේ එතුම පැහැදිලි කරන්නම් ඉන්න. ඔව්.
ඇහෙන්නේ
උදේජාන්ද මන්ත්‍රීතුමා
කරකිලා නැහැ. ඒකට ක්‍රියාමාර්ගයක්
ගන්න.
ඇත්ත වශයෙන්ම දැන් ගරු කථානායකතුමනි
දෙවෙනි පස්සේ පැහැදිලි කරන්න.
පැහැදිලි. දැන් ගරු කථානායකතුමනි යම්කිසි වැවක පරිසර පද්ධතියට හානියක් වෙලා තියෙනවා නම් යම්කිසි වරදක් වෙලා තියෙනවා නම් ඒ වගකීම ඇමතිවරයා හැටියට මම බාර ගන්නවා. ඒ වගේම ඒ නිලධාරී ඉංජිනේරු තාක්ෂණය අනුව ඉතාම දක්ෂ නිලධාරියෙක් ඇවිල්ලා ඉන්නේ අපේ දිස්ත්‍රික්කවල නෙළුගොල්ල මහතුමා. එතුමා ඉතාමත්ම හොඳ නිලධාරියෙක්. ඒ නිලධාරියා ඉතාමත්ම ශක්තිමත් මේ වැඩ කටයුතු කරනවා කියන එක මම මතක් කරනවා
ගරු මන්ත්‍රීතුමා. හොඳයි. බොමි තේගාරු බන්දුල ගුණවාදන මහත්මයා කුෂිකර්ම මහත්මයා සීමට.
මම ඒ ප්‍රශ්නේ අසනවා.
ගරු කුෂිකර්ම මහත්මයා
සතියක් කල් ගන්න.
සතියක්. ඔව් ගරු බන්දුල ගුණවාදන මහත්මයා. ගරු බන්දුල ගුණවාදන මහත්මයා.
ගරු කථානායකතුමනි මම මේ ඉතාම වැදගත් මේ ප්‍රශ්නයක් යොමු කරන්නේ පසුගිය කාල පරිච්ඡේදය තුලම දිගින් දිගටම මම රාජ්‍ය අයවැය ලේඛනය සම්බන්ධයෙන් පසු විපරමක් ලෙස තමයි මගේ ප්‍රශ්න සියල්ල ඉදිරිපත් කළා
තියෙන්නේ.
ඔව්. කථානායකතුමනි එයට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148ට අනුව මේ මුදල් පිළිබඳ සමුදාවලේ අපිට තියෙන්නේ.
ඔව්.
එතකොට දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම ඔබතුමාගේ විශේෂ අවධානයට යොමු කරනවා. අයවැය යෝජනාවල උදාහරණයක් මම කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කළා මිලියන
මේ ප්‍රශ්නේ ගරු මන්ත්‍රී මහත්මයා මෙතන
නෑ මේක ඉතා වැදගත් සර්
මේ යාපනේ නෙමෙයි ඒක දැන් මේ ප්‍රශ්නේ මම
ගිහින් නෑ මේ යෝජනා ගැන මේ 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 ගරු සභාවට මේ 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 ගරු සභාව ඔබතුමා මේකට අවධානය යොමු කරන්න
මම යොමු කරන්න දැන් මේක
මොකද මේ අපේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි
මට තේරෙනවා
මේ 64,950ක් වෙන් කරලා එතුමට මුදල් දීලා තියෙන්නේ 6145යි 109.5යි වියදම් කරන්න මුදල් දීලා
තියෙන්නේ
ඉතින් මේ සභාව නොමග යවන අයවැලේකන ඉදිරිපත් කිරීම වැරදි.
හොඳයි ඒක.
ඒ නිසා ඔබතුමා මේ මේ සභාව බාර කතානායකතුමා වශයෙන් මේ පාර්ලිමේන්තුව නොමග යවනවා නම්
හොඳයි මම
මන්ත්‍රීවරු නොමග යවනවා නම් ඒක ගැන ඔබතුමා
හොඳයි මම ඔයාලා බලන්නේ පිළිතුරු ලබන සතිය දෙන්න ගරු මන්ත්‍රීතුමා ලබන සතිය ගන්න. ගරු චමින්ද විජේසිරි මැතිතුමා
ආනගර
කතානායක විජේසිරි කටයුතු ඇමතිතුමාගේ ඇසීමට
මනි ස්වදේශ කටයුතු ඇමතිතුමා සති දෙකක් කල්ලිලා තිබෙනවා.
හොඳයි. ඔඩ ප්ලීස් මේ අවස්ථාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාසනයට පැමිණ ඇත.
උදේපබා ගම
මම ආනගරු නියෝජ්‍ය කතානායකතුමනි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පිළිතුර අයන්න 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමට සහ සංකල්පීය පත්‍රිකා සැකසීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය කිසිදු පුද්ගලයෙකුට සතයක්වත් ගෙවා නොමැත ආයන්න අදාළ නොවේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මේ ප්‍රශ්නය මීට පෙර අධිකරණ අමාත්‍යාංශයෙන් විමසුවාම ගරු අධිකරණ අමාත්‍යතුමාගේ පිළිතුර වුණේ අදාළ ගෙවීම් සිදු කරන ලද්දේ මේ හැන්සඩ් වාර්තාව තියෙනවා අදාළ ගෙවීම් සිදු කරන ලද්දේ අධිකරණ අමාත්‍යාංශයෙන් නෙවෙයි අග්‍ර අමාත්‍යතුමාගේ අගමැතිතුමාට තියෙන ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් කියලා ඒ නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඔබතුමා අගමැතිතුමාවරණ නියෝජනය වෙන්නේ නැහැ නියෝජ්‍ය අමාත්‍යවරයා පමණයි නමුත් මම දැනගන්න කැමතියි අවම වශයෙන් අග්‍ර අමාත්‍ය කාර්යාලයේ යම් ගෙවීමක් කර තිබෙනවද
ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතුමා අහලා තියෙන ප්‍රශ්නය තමයි මේ ගෙවීම ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් කරලා තියෙනවද කියලා ඒකට මම පිළිතුරු දුන්නා
හොඳයි
ඔව් එහෙම ඇහුවොත් අපි පිළිතුරු දෙන්න
හොඳයි
මට අතුරු ප්‍රශ්නයක් ඇහුවා ඒකට පිළිතුරු දුන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි
මුතුමාට අතුරු ප්‍රශ්න අහන්න පුළුවන් කවදී හොඳයි අතුරු ප්‍රශ්න ඉතින් අහන්න පුළුවන් දීපු උත්තරේ මත පදනම් කරන්නේ
ඒ මත තමයි ඉතින් එතුමගෙන් අහන්නේ එතුමා දුන්නේත් නැත්නම් අධිකරණ ඇමති දුන්නේත් නැත්නම් ගරු අගමැතිතුමාවත් මේක කොරාද කියලා
නියෝජ්‍ය කතානායකතුමනි මම කිව්වේ අතුරු ප්‍රශ්නයක් අහන්න පුළුවන් මම දුන්න
උත්තරේ පදනම්
උත්තරේ මේ පදනම් කරගෙන ඉතින් එතුමාට ඒක තේරෙන්නේ නැත්නම් ඉතින් මට කරන් දෙන්න නැහැ ඉතින්
හොඳයි
පොඩි ස්ටෝරියක් එක
ඔව් අපිට එහෙමනම් 6 වෙනි ප්‍රශ්නේ යනවා ගරු හේෂාන් විතානගේ මැතිතුමාට
අහනවා නියෝජ්‍ය කතානායකතුමනි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මාසයක් කල්ලිලා
හොඳයි ගරු ශෙරලි සහිර් මෞලාන මැතිතුමාට ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා අරබල් ඩග්ලස්
දේවානන්ද ගෞරව ඔබ සමග
ඉවරා ජල සම්පත් නියෝජ්‍ය අමතුමා උත්තර දෙනවා කියලා
තියෙනවා ඒක මේ සම්බන්ධව මම මෙම අමාත්‍යාංශයේ මැදිහත් වීම සිදු නොවන අතර දීවරහ ජල සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමාගේ කොරියානු සංචාරයේදී සිදු කරන ලද සාකච්ඡාවේදී ප්‍රතිපලයක් ලෙස කොරියානු ජාතික දීවර සහයෝගතා සම්මේලනයේ මගින් රාජ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් කරන ලද ප්‍රදානයක් වන අතර එය තංගල්ල ආසනයේ අම්බලන්තොට ප්‍රාදේශීයම් කොට්ටාසේ බටහත දකුණු ග්‍රාම නිලධාරිවසම සඳහා පමණක් ක්‍රියාත්මක වන්නේකි ආ දෙක නැත ආ තුන නැත කොරියානු ජාතික අතර කොරියානු ජාතික දීවර සහයෝගතා සම්මේලනය සහ ඇතුව අම්බලන්තොට ප්‍රාදේශීයම් කොට්ටාසේ බටහත දකුණු ග්‍රාමසේ නිලධාරිවසමේ නිවාස ඒකක 25ක් සමන්විත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති අතර දැන්ට 80%ක වැඩ අවසන් වී ඇත. මෙම අමාත්‍යාංශයේ වැඩසටහන් නෝලෙහින් මේ පැන නෝරකි.
நன்றி கௌரவ பிரதி அமைச்சர் அவர்களே. அதாவது கடல் தொழில் அமைச்சுக்கென்று வீடமைப்பு திட்டங்கள் வேறு ஏதும் விசேஷமாக இருக்கின்றதா என்றால், கடந்த காலங்களில் கடற்தொழில் அமைச்சுக்கு வீடமைப்பு கடற்தொழிலாளர்களுடைய வீடமைப்பு திட்டங்கள் இருந்தது. தற்போது இந்த அமைச்சுக்கு இருக்கின்றதா?
கரு சபாபத்துமணி, යුද්ධයෙන් අතුරුදන් වූ උතුරු නැගෙනහිර දීවර ප්‍රජාව නැවත සවිමත් කිරීම සහ නිවාස ප්‍රශ්න විසඳීම ගැන ගැසට් පත්‍රිකාවකින් මා වෙත පවරා ඇත. ඒ අනුව නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර ප්‍රාදේශයන් කොට්ටාසේ පුන්නකුඩා දීවර ගම්මානයේ යුද්ධය නැවතන් වූ අවුල් 120ක් නැවත පදිංචි කරවීමේ කටයුතු මම ආරම්භ කර ඇත. නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයත් පුනරුත්ථාපන අමාත්‍යාංශයත් දීවර අමාත්‍යාංශයත් ඒකරාශී කරගෙන මා වෙත පැවරී ඇති බලතල අනුව මම උතුරු නැගෙනහිර පළාත්වල ඒ දීවර නිවාස ඉදිරි කිරීම කටයුතු ආරම්භ කරලා පුන්නකුඩා ප්‍රදේශයේ දැන් ඒ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
නන්දි
ගෞරව නලින් බණ්ඩාර ජයමහාමත්තුමා, ගරු වාසුදේව නායකකාර මැතිතුමා, අධ්‍යාපන මැතිතුමාගෙන් ඇසීමට
ප්‍රශ්නාංක 9
නලින් බණ්ඩාර මැතිතුමා මේකෙන් මම වඩා ඉන්න සමයි. ගරු වාසුදේව මැතිතුමාගේ ප්‍රශ්නෙට ඔබතුමා උත්තරයක් දෙනවද?
උත්තරයක් තියෙනවා.
සෙල්ල තියෙන නලින් බණ්ඩාරගේ.
ඔව්, අපිට නලින්ගේට උත්තර දෙන්න පුළුවන්ද?
ඔව්, අහනවා ප්‍රශ්නේ.
එමෙල වාසු මැතිතුමා මේ ප්‍රශ්නේ දැන් නලින් බණ්ඩාර මැතිතුමා ඒ විඩම් හා පාර්ලිමේන්තු ප්‍රසංස මැතිතුමාගේ ඇසීමට
නෑ එතුමා ප්‍රශ්නේ අහනවා ඉස්සෙල්ලා.
ඊට පස්සේ
ඔබතුමාගේ.
හොඳයි. සෝ ප්‍රශ්නාංක 9 ඉවර කළෙමු. හොඳයි.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර ආ1 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ප්‍රමාණයෙන් අක්කර 375 √3 පර්චස් 5.16කින් යුත් මෙම ඉඩම ජනවාර්ගික යුද්ධයේ පැවති සමයේදී කිසිදු කාර්යයක් සඳහා යොදාගත නොහැකි වීම හේතුවෙන් පදිංචිකරුවෙකු නොමැතිව සංවර්ධන කටයුත්තකින් හෝ ඉදිකිරීමකින් තොරව පැවතී ඇත. නමුත් 2014 ජූලි මාසයේ 14 දිනැතිව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමක් මත එම ඉඩමෙන් අක්කර 345 √0 පර්චස් 23.4 ප්‍රමාණයක් කර්මාන්ත පුරයක් ආරම්භ කිරීම සඳහා ලබා දීමට අදාළ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතිනවා. ආ2 මෙම ඉඩම කර්මාන්ත පුරයක් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ලබා දීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත් වීමක් සිදු වී නොමැත. ගරු මන්ත්‍රීතුමනි, මේක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩමක් නිසා ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශයක් ඒකට අවශ්‍ය වෙන්නේ නැහැ. ආ3 ඔව්. ආ4 නොදනි. ආ5 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මෙම ඉඩමේ ඇතැම් කොටස් ඇතැම් පුජ්‍යලයන් විසින් නීතියානුකූල නොවන ඔප්පු සකසා විකිණීම සිදුකොට ඇති අතර 2017 ජනවාරි 16 වෙනි දින සිට බොහෝ ඉඩම් කොටස් අනවසර අල්ලා ගැනීම සඳහා බඳුන් වී ඇත. මෙම අනවසර කරුවන්ගේ ක්‍රියාකාරීත්වයන් පාලනය කළ නොහැකි තත්ත්වයක් පැවති අතර ඔවුන් විසින් තල්ගස් කපා දමමින් ස්ථිර හා තාවකාලික නිවාස ඉදිකිරීමේ කටයුතු සිදුකර තිබෙනවා. ආ6 මෙම අනවසර කරුවන් ඉවත් කිරීම සඳහා එරාවූර් මහේස්ත්‍රා සධිකරණයේ අංක 235 ඉරක් 2017 දරන නඩුව පවරා ඇත. ආ පැන නොනගී.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, උතුමාට මම ස්තුතිවන්ත වෙනවා නිවැරදි තොරතුරක් මේ සම්බන්ධව ලබා දීම සම්බන්ධව. විශේෂයෙන් ඔබතුමා දන්නවා මේ කාරණයට අදාළ නොවුනත් 2015 කලින් රජයේ ඉඩම් බොහොම හිතවතුන්ට ගජමිතුරන්ට දීලා විශාල අවභාවිතයක් වෙලා තිබුණා. මේට ඔබතුමා ඉඩම් ඇති විදිහට වැඩ බාර අරගෙන මහ කාලයක් නැති වුණත් ඒ සම්බන්ධව ඔබතුමා යම්කිසි හොයාබැලීමක් කළා ඒව අඳුනාගෙන තිබෙනවද එහෙම අසාධාරණ විදියට ගජවිතුරන්ට දුන්නු ඉඩම් පිළිබඳව
සෙම මේ රටේ ඉඩම් පිළිබඳව කතා කරොත් ඉතින් නොයෙකුත් ගැටලු තියෙනවා අවභාවිතයන් සරහැන්න සිද්ධ වෙලා තිබෙනවා ඒක ජනාධිපතිතුමත් ළඟදි කියලා තිබුණා ඉඩම් පිළිබඳ තියෙන දූෂිත තත්ත්වය ගැන අපි පුළුවන් තරම් ඒවා හඳුනාගෙන ඒවා සඳහා විසඳුම් ලබා දෙන ගමන් ඉදිරියේදී විධිමත් ක්‍රමවේද අනුගමනය කරමින් මේ සියල්ල කිරීමට තමයි දැන් කටයුතු කරන්නේ අපි විශේෂයෙන්ම රජයේ ඉඩම් හඳුනා ගැනීමේ කටයුත්තට දැන් ප්‍රමුඛත්වය දීලා තිනෝ ඉඩම් බැංකුවක් හදන්නත් දැන් අපේ අවධානය යොමු වෙලා තිබෙනවා.
හොඳයි. ඒක දෙවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමා දන්නවා ඔබතුමාට තමයි මම හිතන්නේ මේ රටේ බාහිර දූරම වගකීම පැටලලා තියෙන. විශේෂයෙන් ඉඩම් ඔප්පු නැති ලක්ෂ ගණනක් ජනතාව ඔප්පු ලබා ගැනීම වෙනුවෙන් හරියට රස්තියාදු වෙනවා බලාපොරොත්තුෙන් අවුරුදු ගණනාවක් බලාගෙන ඉන්නවා. විශේෂයෙන් අගමැතිතුමා පොරොන්දුවක් දුන්නා සියලු දෙනාටම සින්නක්කර ඔප්පු ලබා දෙන්න. විශේෂයෙන් පසුගිය කාලයේ සින්නක්කර ඔප්පු ලබා දීමේදී ඒගොල්ලෝ සමට අවුරුදු 10 20 30 35 පදිංචි වෙලා හිටපු ඉඩම්. මේවා සින්නක්කර දෙනකොට රජය එමෙන්නත්තම් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යම්කිසි මුදලක් අය කරගන්නවා. හැබැයි ගොඩක් වෙලාවට අපි දැක්ක සමහර අහිංසක අය අපේ කාර්යාලවලට එනවා. ඒ මුදල් ඉතාමත්ම වැඩි අසාධාරණ විදිහට රුපියල් අවුරුදු 30ක් 35ක් හිටපු ඉඩමට සමහරට රුපියල් 34,000 50,000. ඒගොල්ලන්ට අඩුම ගානේ තමන්ගේ මාසික ආදායමවත් රුපියල් 5,000ක්වත් නැති අය. ඉතින් ඒ වගේ අයට ඔබතුමා මොන වගේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන්න යන්නේ මේ ඉඩම් ඔප්පු කඩිනමින් ලබා දීමට එයාගේ මුදල් ප්‍රශ්නය කොහොමද निराකරණය කරන්න උදව් කරන්නේ
නියෝජ්‍ය කතානායකතුමනි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් කිසිවක් නොමිලේ දෙන්න බෑ ඉතාලම අඩු සාධාරණ රජයේ තක්සේරු මුදලකට තමයි ගෙවීම් කටයුතු කරන්නේ ඇත්ත වශයෙන්ම අපිට ඒ පිළිබඳ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අවධානයට දෙන්න අපි ඒක සාධාරණීකරණය කළ දෙන්න
දයි දරු වාසුදේව නායකතුමාගේ ප්‍රශ්න ඇසීමට අධ්‍යාපන මතුමාගෙන් දරු ගාන්ත
කරන්නේ අධ්‍යාපන ඇමතිතුමා ඒ සඳහා සති දෙකක් කල් ඉල්ලනවා
දරු වෛද්‍ය නලින්ද ජයතිස්සවතුමාගේ ප්‍රශ්න ඇසීමට හු නැහැ ගරු විමල් රත්නායක මතුමාගේ ප්‍රශ්න ඇසීමට එතුමාත් මෙතන නැහැ ගරු ලක්කී ජයවර්ධන මහත්මයාගේ ප්‍රශ්න ඇසීමට ඌගේ ස්ථානේ නැහැ. අවසාන ප්‍රශ්නය දෙක 14 ගරු විජිත හේරත් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න ඇසීමට එතුමත් නැහැ. ගරු ජයන්ත සමරවීර මහතාගේ 15 වෙනි ප්‍රශ්න
ඇසීමට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඉන්නවා.
විදේශ රැකියා පිළිබඳ එතුමාගේ ෆොරින් මිනිස්ටර්ස් කීසිය Sorry, for an employment. විදේශ රැකියා ඇමතුමියගෙන් ඇසීමට.
මාසෙකමාරක් කල් ඉල්ලනවා.
සති 6ක්. හොඳයි දෙවෙනි වටය ප්‍රශ්න අංක 7 එවැනි කවරේ මන්ත්‍රුවෙක් අසනවාද? අලි සහිර් මෞලානා මැතිතුමාගේ ප්‍රශ්නය. ගරු එස්පී ඇමතුමා අසනවායි ප්‍රශ්නය. හොඳයි මේක සභාගත කරනවා සෞඛ්‍යමතුමා ප්‍රශ්න අංක 11 කලප්පත්මතුමා අසනවා ඒ ප්‍රශ්නය සභාගත කරනවා උත්තරය බිමල රත්නායකතුමාගේ ප්‍රශ්න අංක 12 කලප්පත්මතුමා අසනවා ඒ ප්‍රශ්නයට උත්තරය නිරෝෂන් පෙරමතුමා සභාගත කරනවා
සති දෙකක්
ඉල්ලනවා ජාදන මැතිතුමාගේ ප්‍රශ්නය මුදල් හා ජනමාධ්‍ය මැතිතුමාගේ ඇසීමට ඒ ප්‍රශ්නේ කවුරුත් මන්ත්‍රීවරයෙක් අසනවාද ප්‍රශ්න අංක 13
ආසියා කල්ලිලා තිබෙනවා
ඒ ප්‍රශ්නේ අසන්නේ අපේ
දිනේෂ් වුණාද නැමෙත
දිනේෂ් මැතිතුමා සමයි ප්‍රශ්න අංක 14 විජිත හේරත් මැතිතුමා අසන ප්‍රශ්නේ ගලප්පත් මැතිතුමා අසනවා
නියෝජ්‍ය කතානායකතුමනි සභාගත කරනවා.
ඒ සභාගත කරනවා 15 වෙනි ප්‍රශ්නේ ජයන්ත සමරි මැතිතුමාගේ ප්‍රශ්න සමයි. ඒක සති 6ක් කල්ලි. එසේන අද 23 2 යටතේ ඔනරබල් ඩග්ලස් දේවානන්ද to speak under 23-2 it's your turn to speak. Yes.
ඔව්. ඔව්. නන්රි ගෞරව
பிரதி சபாநாயகர் அவர்களே, யாழ்ப்பாணம் மற்றும் கிளிநொச்சி மாவட்டங்களில் தற்கொலை முயற்சி பேர்களது எண்ணிக்கை அதிகரித்துள்ளதாகவும், வருடத்திற்கு 500 பேருக்கும் அதிகமான மேற்படி முயற்சிகளை மேற்கொள்ள வேண்டிய நிலைக்கு தள்ளப்பட்டுள்ளதாகவும், இவர்களில் பலர் சிகிச்சை பலனின்றி இறந்து வருவதாகவும், யுத்தத்தின் பின்னரே தற்கொலைக்கு முயல்வோரின் எண்ணிக்கை அதிகரித்திருப்பதாகவும் வைத்தியசாலை புள்ளி விவரங்களிலிருந்து தெரிய வருகின்றது. யாழ் மாவட்டத்தை பொறுத்தவரையில் கடந்த 2009 ஆண்டிலிருந்து 2016 ஆண்டு வரையில் முறையே 169, 137, 178, 180, 160, 168, 158, 169 பேரும், 2017 ஆண்டின் ஆகஸ்ட் மாதம் 30 தேதி வரையில் 74 பேரும் தற்கொலை காரணமாக இறந்துள்ளதுடன், 2013 ஆண்டு 714 பேரும், 2014 ஆண்டு 647 பேரும், 2015 ஆண்டு 588 பேரும், 2016 ஆண்டு 578 பேரும், 2017 ஆண்டின் ஆகஸ்ட் 30 தேதி வரையில் 400 பேரும் தற்கொலை முயற்சிகளில் ஈடுபட்டு யாழ் போதனா வைத்தியசாலையில் சிகிச்சை பெற்று வெளியேறியுள்ளனர் என வைத்தியசாலை புள்ளி விவரங்கள் தெரிவிக்கின்றன. மேற்படி தற்கொலை முயற்சிகள் மற்றும் தற்கொலை காரணமாக இறந்தவர்களது எண்ணிக்கையானது யாழ் போதனா வைத்தியசாலையின் தரவுகளாகும். சாவகச்சேரி மற்றும் மந்திகை ஆதார வைத்தியசாலைகளில் கடந்த 2012 ஆண்டு தொடக்கம் உடற்கூற்று பரிசோதனைகள் இடம்பெற்று வரும் நிலையில், இவ்விரு வைத்தியசாலைகளின் தரவுகளும் கிளிநொச்சி மாவட்ட தரவுகளும் உள்ளடக்கப்பட்டால் இவ்விரு மாவட்டங்களிலும் தற்கொலை காரணமாக வருடாந்தம் உயிரிழப்புவர்களது எண்ணிக்கை 200 தாண்டும் எனவும், தற்கொலை முயற்சிப்போரது எண்ணிக்கை மேலும் அதிகரிக்கும் எனவும் தெரிய வருவதுடன், இத்தகைய பிரச்சனைகள் வடக்கு மாகாணத்தில் பரவலாகி நிலவி வருவதும் குறிப்பிடத்தக்கது. மேற்படி தற்கொலை முயற்சிகளுக்கான பிரதான காரணி உளவியல் பிரச்சனைகள் என்றே மருத்துவ நிபுணர்களால் கண்டறியப்பட்டுள்ள நிலையில், குடும்ப வறுமை மற்றும் பொருளாதார பிரச்சனைகளுக்கும் இதில் முக்கிய பங்கினை வாய்ப்பதாக தெரிய வருகின்றது. இந்நிலையில் தற்போதைய சூழ்நிலையில் அவசியம் கருதி யுத்த பாதிப்புகளுக்கு உள்ளான யாழ் மாவட்டத்தில் தங்களது அமைச்சின் கீழ் உளவியல் ரீதியான ஆற்றுப்படுத்தல் கவுன்சிலிங் பணிகளை ஒரு விசேட ஏற்பாடாக மேலும் பரவலாக செயற்திறன் மிக்கதாகவும் விரிவுபடுத்துவதற்கு நடவடிக்கை எடுக்க முடியுமா? யாழ் மாவட்டம் உள்ளிட்ட யுத்த பாதிப்புகளுக்கு நேரடியாக உள்பட்டுள்ள வடக்கு கிழக்கு மாகாணங்களில் குடும்ப வறுமையை போக்கக்கூடிய வகையில் குறிப்பிட்ட சில காலங்களுக்கு சமூர்த்தி நிவாரண கொடுப்பனவுகளை பெறுகின்ற பயனாளிகளின் எண்ணிக்கையை தேவை கருதி அதிகரிப்பதற்கும், இம்மக்களின் உடனடி குடும்ப வறுமை நிலைமையினை போக்கும் வகையில் சமூர்த்தி நிவாரணம் தவிர்ந்த வேறு ஏதும் உதவி திட்டங்களை ஒரு விசேட ஏற்பாடாக மேற்கொள்வதற்கு நடவடிக்கை எடுத்து உதவ முடியுமா? மேற்படி எனது இந்த கேள்விகளுக்கான பதிலையும் நடவடிக்கைகளையும் கௌரவ அமைச்சர் அவர்கள் கூறுவார் என எதிர்பார்க்கின்றேன். கௌரவ உபசபாநாயகர் அவர்களே,
மம கபதி மே பழமேம கரு மான்சித்துமாட்ட மகே விசேஷ கௌரவே விசேஷ ஆச்சாரிய புதகரன் இவகேம கரு நியோஜ கதாநாயகத்துமினி ஒபத்துமா எத்துலு கதாநாயகத்துமா எத்துலு ஜனாதிபதித்துமா அகமத்துமா எத்துலு விசேஷம் உத்துருநகினிர சியலூம மந்திரி வருங்கேத் அப்பே ஏகாபத்த விபக்ஷே அப்பே கரு மந்திரி வருங்கேத் விசேஷ அவதானியத்து மே டக்லஸ் தேவானந்த மந்திரித்துபா கிவ காரணே மம யமுகரான் கேமதி மம இத்தானி மே எத்துமாமே கர்ணவெல்லாவே மே பிலிபந்த அப்பே காகவத்தேம அவதானியாக யோமிலா திபம் மம தேக்கினே மம நெவத்த கியான் கேமதி கரு நியோஜ கதாநாயக துமேனி 2009 வசரே சிட்ட දෙදස් දාසය වසර දක්වත් කාලය තුළ පිළිවලින් එකසිය හැටනවයක් එකසිය තිස්හතක් එකසිය හැත්තෑටක් එකසිය අසුවක් එකසිය හැටක් ආය එකසිය හැටාටක් එකසිය පනස්සටක් එකසිය හැටනවයක් උතුරු පලාතේ පමණක් සිය දිවි හානි කරගෙන තිය. මේක දැක්කම ඇත්තරම මම බීතියට පත් වුණා. මේක ගැන මම එතුමාට විශේෂ ගෞරවය පුල පද කරගයි වගේම නියෝජ්‍ය කතානායකතුමනි මේ කාලය තුළ 2013 වසරේ 714ක් සියදිවි හානි කරගන්න තැත් කරලා රෝහල් ගත වෙලා තියෙනවා. 2014 වසරේ 647ක් සියදිවි හානි කරගන්න තැත් කරලා රෝහල් ගත වෙලා මේ උතුරේ ද්‍රවිඩ අපේ දරු මේ අය තමයි මේ පිළිබඳව අපේ අවධානය යොමු නැත්තම් රජයේ සියලු මේ පාර්ලිමේන්තුවේ විශේෂයෙන් පළාත් සභාවේ පළාත් සභා මහ ඇමතිතුමාටත් ඒ මන්ත්‍රීවරුන්ටත් මම කියන්න කැමති මේක සෙල්ලමක් නෙවෙයි දිස්ත්‍රික්කේ 7-800ක් හැම අවුරුද්දෙම සියදිවි හානි ගන්නට තත් කරගන්නවා 300ක් විතර මැරෙනවා ඒ නිසා මේ తాවකාලික සටන් පාට කියලා උතුරුගේ දරුවන්ගේ ඔළුව අවුල් කරන්නේ නැතුව මේ ප්‍රශ්නේ අධ්‍යයනය කරලා මේ අයට විසඳුම් ලබා දීම පිළිබඳව අපි කාගේ අවධානය යොමු යුතු එහෙම නැත්නම් මේ දරුවෝ තමයි ආපත් සායනායි කරලා කරේ ගහගෙන අපි හම්බෙන්න ඉන්නේ ඒක අමතක කරන්න එපා කියන එක මම කියන්න කැමතියි ඒ වගේම එතුමාගේ ප්‍රශ්නෙට අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමනි අපිට ඇත්තටම මේ උපදේශකවරු අපි ද්‍රවිඩ දරුවෝ අපි ඇතිවෙන්න ගරු මන්ත්‍රීතුමනි පුහුණු කරලා තියෙනවා සමාජ සේවා විද්‍යාලය හරහා යාපනයේ කිල්නොච්චේ අපේ බ්‍රාංචස් දාලා මේ උපදේශකයන් හැටියට කවුන්සලර්ස්ලට දරුවෝ පුහුණු කරලා තියෙනවා හැබැයි මේ අය අරගන්න බෑ අපි යාපනයේ ප්‍රාදේශීය ලේකම් කොටස 15ක් තියෙනවා මේ 15 එකකට එක්කෙනෙක් ගානේ තමයි ඉන්නේ අපිට 15ක් අවශ්‍යයි එතන දෙන්නෙකුත් අඩුයි 13යි හැබැයි අපි ඉල්ලන්නේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට අඩු වශයෙන් දෙන්නෙක් දෙන්න කියලා ද්‍රවිඩ භාෂාවෙන් කතා කරන කවුන්සලර්ස්ලා දෙන්නෙක් දෙන්න කියලා ඒ වගේ එහෙම ගත්තම අපට එතන තව අලුතෙන් 12 දෙනෙක් විතර අඩුපාඩුවක් තියෙනවා. ඒ වගේම කිල්නොච්චේ 10ක අඩුපාඩුවක් තියෙනවා. ඒ වගේම මුලතිව් 12ක අඩුපාඩුවක් තියෙනවා. වවුනියාවේ 10ක අඩුපාඩුවක් තියෙනවා. මන්නාරම 10ක අඩුපාඩුවක් තියෙනවා. මීට වඩා තත්ත්වය බහනකයි. නැගෙනහිර මේ පිළිතුර දීර්ඝ වෙන නිසා මම කියන්න කැමති නැහැ. ගරු මන්ත්‍රීතුමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ උපදේශන සේවා දෙනකොට අපි කරුණු 13ක් යටතේ උපදේශක සේවාවන් ලබා දෙනවා එකක් තමයි යහපත් අන්තර්පුද්ගල සබඳතා ගොඩනගා ගැනීම සඳහා ගැනීම හා පවත්වාගෙන යාම ඒ සඳහා දරුවන්ටත් දෙමව්පියන්ටත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් තරුණ තරුණියන්ටත් අපි ඒ උපදේශන සේවාවන් කරනවා විවාහ පූර්ව වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා මේක විවාහ අපේක්ෂිත තරුණ තරුණියන් වෙනුවෙන් කරන්නේ ඉතින් ඒක එක නිලධාරියෙකුට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක මේ තියෙන දරුණු මානසික තත්ත්වයන් තුළ ඇත්තටම වැඩ කරන්න කීයටවත් බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. තුන්වෙනි කාරණේ නිර්මාණශීලීත්වය හා ධනාත්මක චින්තනයේ සම්බන්ධ ආකල්ප සංවර්ධන වැඩසටහන මේක යටතේ අපි සමෘද්ධි ප්‍රතිලාභීන් ඒ අඩු ආදායම් ලාභීන් තරුණ තරුණයන් හා රාජ්‍ය නිලධාරීන් මේ උපදේශන සේවා සපේනවා. හතර මනෝ සමාජයේ ගැටලු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන. ඒකදී අපි කාන්තා සංවිධාන ඒ වගේම ප්‍රජා නායකීන් තරුණ තරුණ සංවිධාන හා ගුරුවරු අපි සම්බන්ධ කරගන්නවා. ඊළඟට යහපත් පවුල් සම්බන්ධතා පිළිබඳ වැඩසටහන. ඒකත් විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙමව්පියන් සම්බන්ධ කරගන්නවා. පෞරුෂ සංවර්ධන වැඩසටහන එකට තරුණ තරුණයන් හා පාසල් දරුවන් සම්බන්ධ කරගන්නේ දෙමව්පිය පිළිබඳ කුසලතා සංවර්ධන මේකට දෙමව්පියන්මයි සම්බන්ධ කරගන්නේ මේකට අවශ්‍ය පුහුණු වීම කරපු ද්‍රවිඩ තරුණ තරුණියෝ යාපනයේ සහ උතුරු නැගෙනහිර ඉන්නෝ මේ බඳවා ගන්න ඕන පහුගිය කාලේ අපි මේ පිළිබඳ මම උත්සාහ ගණනාවක් දැරුවා හැබැයි මට ඒක හම්බුනේ නැහැ හැබැයි දැන් මුදල් ලැබෙතුමා අපිට මේ පිළිබඳව අවසරය දීලා තියෙනවා ඒ නිසා ඉදිරි කාලෙදී අපි මේ අය බඳවගෙන මේ අය අපි උතුරු නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යවලා අපි මේ කටයුතු කරනවා ඒ වගේම එතුමා සමෘද්ධි සහනාධාර පිළිබඳව කතා කරා අපි මේ පිළිබඳව සමීක්ෂණයක් කරා ඒ සමීක්ෂණය ඇත්තටම ඉතාම හොඳින් කරා සමීක්ෂණය කිරීමේදී අපට එහෙ නිලධාරින් නැතිකම විශාල ගැටලුවක් වුණා දැන් අපි මේ වෙනකොට උතුරු නැගෙනහිරට අවශ්‍ය දමිල තරුණ තරුණිය තෝරගෙන ඉවරයි අපි මේ අය පත් කරනවා හෙට අනිද්දා ඉතා ඉක්මනින් කෙසේ නමුත් මේ සමීක්ෂණය ඒ තොරතුරු පරිගණකයට ඇතුල් කිරීමේදී බරපතල වැරදි වුණා ඒ අත්දැකීම නැතිකම අපට ඒ අය ගන්න දුන්නේ ඒ ඒ වරද අපි හදාගෙන යනවා දැන් ඊට පස්සේ මේ සමෘද්ධි සහනාධාර ප්‍රමාණය අපි විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට අවතැන් වෙච්ච පවුල් වලට අපි වැඩි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා නැවතත් මම කියන්න කැමති නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රශ්නේ සරලව ගණන් ගන්න එපා මේ පාර්ලිමේන්තුව දරුවහත් 800ක් සිය දිවි හානි කරගන්න අද උතුරේ හැම අවුරුද්දකම පෙළඹෙනවා 2010න් පස්සේ මේක භයානක තත්ත්වයක් එන්න මේකට
මේ මානසික සඳහා වෙනම අංශයක් ඔබතුමාගේ අමාත්‍යාංශයේ තියෙනවා නේද
உண்மை தன்மையாக விளங்கிக் கொண்டு அதுக்குரிய நடவடிக்கைகள் எடுப்பீர்கள் என்று நம்புகின்றேன் நன்றி
தேங்க்யூ கௌரவ தினேஷ் குணவாத மெத்துமாட்ட தினேஷ் குணவாத மெத்துமா துமாகி ரேஸ்ட் பிரிவிலேஜ் இஷ்யூ யூ ஹேட்
ஐ தாட் த ஹானரபிள் ஃபாரின் மினிஸ்டர் வாஸ் கோயிங் டு ஆன்சர் வன் ஆஃப் மை கொயின்ஸ் ஆயிட்டு பஸ்ஸே புல்வாந்த மம் தங் கரு கதா நான்
டு ஆன்சர் நவ
எஸ் எஸ் ஈட்டு பஸ்ஸே
ඔව් ඉතින් එතුමා මේ ප්‍රශ්නේ උත්තර දීලා උතුමායි ඔව් ගරු විදේශකතුමා මාර්පණ මෙතුමා
කොනරබල් ස්පීකර් යයිස කම්ප්ලේන් දැක ස්පින් ලොඩ් දින් ද පබ්ලික් ප්‍රොසිකියුටර්ස් ඔෆිස් ඉන් බ්‍රසීල් අයන් නොන් ගවර්න්මන්ටල් ඕගනයිසේෂන් රික්වෙස්ටඩ් ද බ්‍රසීලියන් ඇතොරිටීස් ටු ටේක් ලීගල් ඇක්ෂන් අගේන්ස්ට් ජෙනරල් ජගත් ජයසූරිය ඔන් එලෙජ්ඩ් වෝ ක්‍රයිම්ස් දැට් හී සපෝස් ටු හැව් කමිටඩ් වී හැව් ඔන්ලි රිසීව්ඩ් ඇන් අන්ඔෆිෂල් translation of the papers that have been filed in this Brazilian office. I have also been informed that earlier also on two previous occasions, in 2011 in the United States of America and in 2011 again in Switzerland, similar complaints were lodged by NGOs in other countries against members of the armed forces. So this is not a new thing. Those legal actions that were filed earlier were dismissed by those respective countries. In regard to the second question that has been raised by the honorable member, on the material that has been filed against General Jayasurya in Brazil, there is no credible evidence presented that General Jagat Jayasurya was in any way engaged in any illegal actions as alleged against him. So I think in that situation, the question of his being prosecuted or the question of our having to defend him in any of those proceedings will not arise. Furthermore, these complaints were made only after General Jagat Jayasurya's term was over. And actually, he had even left Brazil as at the time that these complaints were lodged in this prosecutor's office. So therefore, it does not seem that this is a bona fide complaint. As regards the third question that Honorable Member has raised, I wish to say that Field Marshal Sarath Fonseca's statements set out his personal views on this issue. The official version has been well articulated by His Excellency the President, which reflects the government policy on this matter.
Honorable Minister, I refer to in that question whether in any other country there have been similar.
I
think in Colombia and few other countries.
I mentioned in my answer, Honorable Member. That on two previous occasions also, in 2011 in the United States of America, and also in 2011 in September in Switzerland, similar complaints were lodged by NGOs in other against members of the armed forces. But those complaints were dismissed by the respective governments. So they are not pending anymore.
Namika, Legam Tuma.
ඔබතුමාගෙන් පොඩි පැහැදිලි කර ගැනීමක් කරන්න දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සම්මේලනයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් රටට ප්‍රකාශයක් කළ මොනම හේතුවක් නිසාවත් රණවිරුවෙක් පාවා දීම සඳහා වෙන කටයුත්තක රජය සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඒ අතර පීල්මාස සරත් පොන්සේක මැතිතුමා සරත් ජයසූරිය මැතිතුමාට විරුද්ධව යුද අපරාධ පිළිබඳ සාක්ෂි දෙනවා කියනවා. පරස්පරය සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමතිවරයා වශයෙන් ඔබතුමා ගන්නේ කොයි ස්ථාවරයේද?
මම ඇවිල්ලා හිටන් අපේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක්. ජනාධිපතිතුමා කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. මේ සරත් පොන්සේක මහත්මයා කියලා තියෙන එතුමාට ආවේනික පුද්ගලික මේකක්.
හොඳයි. බොහොම පැහැදිලි. ගරු පර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති ගරු රිෂාඩ් බදුදීන් මහතාට අමාත්‍යංශ නිවේදන.
ரிப்ளை. கௌரவ பாராளுமன்ற உறுப்பினர் டக்ளஸ் தீவானந்த் அவர்கள் நிலையியல் கட்டளை 23-2 கீழ் 24-7-2017 கேட்ட கேள்விக்கு நாங்கள் அரிசிக்கான அதிகூடிய சில்லறை விலை 2008 ஆண்டிலிருந்து கடந்த மாதம் வரை வலுவில் இருந்தது. அண்மை காலமாக அமைச்சரவை உபக்குழு அவ்வாறான கட்டளை விலை நீக்கப்பட வேண்டும் என்று முடிவெடுத்து அதை நீக்கியது என்பதை தெரிவித்துக் கொள்கின்றேன். அவ்வாறான ஒரு கட்டுப்பாட்டு விலை தற்பொழுது இல்லை என்பதை தெரிவித்துக் கொள்கின்றேன். இரண்டாவதாக, நியாயமான விலையிலே பொதுமக்கள் பொருள் அரிசியை கொள்வனவு செய்வதற்கு ஏதாவது வழிமுறை இருக்கிறதா என்று கேட்டிருக்கிறார். 2017-2018 நடைமுறைக்கு வரும் வகையில் ஒரு கிலோவுக்கு 15 ரூபாயிலிருந்து 5 ரூபாவாக இறக்குமதி தீர்வு குறைக்கப்பட்டு 2017-7-28 நடைமுறைக்கு வரும் வகையில் 1 ரூபாய்க்கு 5%-25% மேலும் அதற்கான வரி குறைக்கப்பட்டது. சத்தச ஊடாக 3வது விற்பனை செய்யப்படுகின்ற அரிசி வகைகளுக்கு நிர்ணயிக்கப்பட்டதொரு விலை காணப்படுகிறதா என்று கேட்கப்பட்டது. கூற்றோ மொத்த விற்பனை தாபன வாடிக்கையாளர்களுக்கு அரிசியை நேரடியாக விற்பனை செய்வதில்லை. எவ்வாறாயினும் அவர்கள் இறக்குமதி செய்து சத்தோச விற்பனை நிலையங்களினூடாக அவற்றை விற்பனை செய்கின்றனர். 2017-8-8 நடைபெற்ற வாழ்க்கை செலவு தொடர்பான அமைச்சரவை உபக்குழுவின் கூட்ட தீர்மானத்தின் பிரகாரம் உள்நாட்டில் உற்பத்தி செய்யப்பட்ட அரிசியும் இறக்குமதி செய்யப்பட்ட அரிசியும் ஏற்கனவே இருந்த கட்டுப்பாட்டு விலையை விட குறைந்த விலைக்கு விற்பனை செய்யப்படுகின்றது. 4. வடமாகாணத்தின் பல நோக்கு கூட்டுறவு சங்கங்களை நவீனப்படுத்தி அவற்றை வலுப்படுத்துவதற்கான ஏதேனும் வேலை திட்டங்கள் அமைச்சரிடம் உள்ளதா என்று கேட்கப்பட்டிருக்கின்றது. 13வது அரசியலமைப்பு திருத்தச் சட்டத்தின் மூலம் கூட்டுறவுத்துறை விடயம் பன்முகப்படுத்தப்பட்டிருப்பதனால் மத்திய அரசாங்கம் கொள்கை தீர்மானங்கள் எடுப்பவர்களாக மாத்திரம் செயல்படுகின்றது. மாகாண சபையின் விடய பரப்பின் கீழ் மாகாண அமைச்சுக்கள் நிறுவப்பட்டுள்ளன. இவர்களிடம் இந்த பொறுப்புகள் ஒப்படைக்கப்பட்டிருக்கின்றது. ஏதேனும் ஒரு சந்தர்ப்பத்தில் மாகாண சபை விடயத்திற்கு பொறுப்பான அமைச்சர், செயலாளர் அல்லது மாகாண கூட்டுறவுத்துறை ஆணையாளர் மூலம் மத்திய அரசாங்கத்தின் நிதியத்தின் ஊடாக அபிவிருத்தி நடவடிக்கைகளுக்காக வேண்டுகோள் விடுக்கும் இடத்து மத்திய அரசாங்கத்துக்கு சொந்தமான நிதி ஏற்பாடுகளினுள் அந்த வேண்டுகோள் நிறைவேற்றப்படும். தற்போது வடமாகாண பலநோக்கு கூட்டுறவு சங்கங்களை நவீனமயப்படுத்தல் மற்றும் வலுப்படுத்தல் தொடர்பாக மத்திய அரசாங்கத்தின் அமைச்சுக்கு வேண்டுகோள் எதுவும் விடுக்கப்படவில்லை. அனைத்து மாகாண சபைகளுக்கும் மேற்புடையவாறு 1972 அஞ்சாம் இலக்க கூட்டுறவுத்துறை சட்டம் திருத்தப்பட்டு வருவதோடு கூட்டுறவுத்துறையை வலுப்படுத்தும் பொருட்டு அரச கொள்கைகளை தயாரித்து இவ்வாண்டு முடிவடைவதற்கு முன்னர் வெளியிடுவதற்கு எதிர்பார்க்கப்படுகின்றது. உள்நாட்டு அரிசிக்கும் இறக்குமதி செய்யப்பட்ட அரிசி கலக்கப்பட்டு சந்தைக்கு விநியோகிக்கப்படுவதாக மக்கள் அபிப்பிராயம் கொள்கின்றனர் என்ற கேள்வி கேட்கப்பட்டிருக்கின்றது. இது தொடர்பாக நுகர்வோர் அலுவல்கள் அதிகார சபையிடம் விசாரிக்கப்பட்டதோடு இறக்குமதி செய்யப்பட்ட அரிசி மற்றும் உள்நாட்டு அரிசி இரண்டு விலைகள் காணப்பட்டுவதனால்தான் அவ்வாறான தவறுகள் நடைபெற்றது. எனவே தற்பொழுது விலை கட்டுப்பாடு இல்லாத காரணத்தினால் இவ்வாறான பிரச்சனைகள் ஏற்படுவதில்லை என்று அந்த அதிகார சபை தெரிவித்திருக்கின்றது. இவ்வாறு கலப்படம் செய்தவர்களை அதிகார சபையினால் சுற்றி வளைப்புகள் மேற்கொள்ளப்பட்டுகின்றதா பட்டதா என்று கேட்கப்பட்டிருக்கின்றது. அது சம்பந்தமாக பல சந்தர்ப்பங்களில் நுகர்வோர் அலுவல்கள் பற்றி அதிகார சபையின் மூலம் அரிசி ஆலைகள் பரிசோதிக்கப்பட்டதோடு அந்த சுற்றி வளைப்புகள் தொடர்பில் வழக்கு தாக்கல் செய்யப்பட்டுள்ளது. மேலும் அதிகார சபையினால் அங்கீகரிக்கப்பட்ட ஆய்வுக்கூடங்களின் மூலம் அரிசியின் தரம் பரிசோதிக்கப்பட்டுள்ளது. எனினும் அரிசி கலப்படம் செய்யப்படுதல் தொடர்பில் நுகர்வோர் அலுவல்கள் பற்றி அதிகார சபையினால் பழையகுட நெல்லாராய்ச்சி நிறுவனத்தில் மேற்கொள்ளப்பட்ட விசாரிப்பின் போது உள்நாட்டு மற்றும் வெளிநாட்டு ரீதியில் அரிசியை வேறுபடுத்தி இனங்காண்பதற்கான தொழில்நுட்ப முறையிலான ஒன்றை இல்லை என்பதை அவர்கள் தெரிவித்துள்ளனர்.
டக்ளாஸ் தேவானந்த் மேத்துவா.
வடமாகாணத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற மத்திய அமைச்சர் என்ற வகையில் உங்களுக்கும் அந்த தார்மீக பொறுப்பிற்கு என்பதை நான் சொல்ல விரும்புகின்றேன். என்று சொன்னால் அங்கு விலைகளில் பல மாற்றங்கள் இருக்கின்றன. யுத்தத்தால் பாதிக்கப்பட்ட மக்கள் தங்களுடைய வாழ்க்கை தரத்தை கொண்டு முன்னெடுப்பதற்கு பல சிரமங்களை எதிர்கொள்கின்றார்கள். அந்த வகையில் அதையும் கவனத்தில் எடுத்துக்கொண்டு பிற வடமாகாண சபையை பற்றி குறிப்பிட்டிருக்கின்றீர்கள். உங்களுக்கு அந்த வடமாகாண சபையினுடைய நிலைமை தெரியும் என்று நினைக்கின்றேன். ஆனால் நீங்களும் கூடின அந்த பிரதேசத்தினுடைய பிரதிநிதி அமைச்சர் என்ற வகையில் நீங்கள் அதில் கூட அக்கறை செலுத்த வேண்டும் என்பதையும் கேட்டுக்கொள்கின்றேன். நன்றி.
நன்றி கௌரவ டக்ளாஸ் தேவானந்த் அவர்களே. உங்களுடைய அந்த விடயங்கள் குறித்த எதிர்காலத்திலே கவனத்தில் எடுக்கப்படும் என்பதை கூறிக்கொள்ள விரும்புகின்றேன். நன்றி. பிரதான காட்சி துவார முக்கியம் பிரதமே தினேஷ் குமார்
பிரசாத் சுத்திவந்தன் அவத்துமாட்ட மம மே புவாத் பதக பலவீத்திபேன அது தினே தாஸ்தாத்தே நமையா விஷயக்குன தின லங்காதீப புகாத்பத்தே பலவீ திபெனோ பார்லவீன் துப்பிலுமாந்த வார்த்தாவாக் வெரதி ஏ ஸ்திராஸ்தலைய தினேஷ் மெதிசபேதி அனதுருக்கிங் பேரை ஏகாபத்த விபக்ஷ நாயக தினேஷ் குணாத் மாதாட்ட மெதிசபேட்ட மெதிசபேதி சித்துவீட்டுக்கு அனதுராக் ஈயே ஏகன் ஈயே தினே நூலேங் வேலைக்கு கீயே தினேஷ் குணாத் மாதா கதாநாயக வரைய அமைத்த கோஸ் பெமினேதி படியக்கையும் பயலிசா வெட்டியமிட்ட கீ அவஸ்தாவது மே விதியட்டு மே பாலிமேந்து நிலதாரின்கே நம்ம பார்த்துக்கல்ல மெஹம வரதி பிரவுத்தியா பலவியும் மம வீத்தனோ சமாரவிட்ட எம பிரவுத்தி பாத்திரே வார்த்தாக்காருட்ட வரதி தொறத்துறா கௌரரி தென்னை பற்றி மிக மம பிள்ளிமந்த பிரச்சனையாக்கு தரான் நிமை பார்லிமெண்ட் சபாகாரமே கரு மந்திரி இவரே பிள்ளிமந்து மே விதியட்ட பிரவுத்தி பலகிறாண்டிக்கியோ முனாக்காரியத்தா பிரவுத்தி பலக்கராயது தண்ணி என்னிசா மே நிவரதிக்கிறேன் இல்லை சார் மம கரு கன்னியோஜ கதாநாயகத்துமாக இல்லிமக்கு என்னோ மே ஆயத்தனிட்டு மே நிவரதிக்கிறாண்டிக்கிய
மே பார்லிமெண்ட்டோட மாந்திரி மாதிரிவேதியின் பெமினென்னே கரு கதாநாயகத்துமாக அவசியத்தில் பார்லிமெண்ட் சபாகமே சிதுவின் தேவால் வார்த்தா கரண கொட்ட ஏவை சத்தியதாவை ரக்கிமட்டே மாதிரிவேதியின் பெந்திசிட்டோம் சாப்பி விசுவாச கருணா மே கருணு பிள்ளி பார்த்த பேதில் கிரிமா எம புவாத் பாத்தோல சிது கராய் கீழ பூமோதாய் பிரதான காட்டியூத்து அதிதிய நியாயபாத்திரி அணுவ திருசார சங்கவர்த்தன பணத் கெட்டும் பார்த்த விவாதேட்ட கரு அனுமா தமகே வெத்தி
ஸ்ரீலங்காவே திரசார சங்வர்தனை பிரிபந்த பணத்தை கேட்டும் பார்த்து பிரிபந்த விவாதே அது சாபாகியம் அவஸ்தாவாக லவாதியும் பிரிபந்த பலமும் உபத்துமாகி உபத்துமான ஸ்தூதி வந்த வேணுமா மே திரசார சங்வர்தன கினகே அரமுண கனாபி கதாக்கரோத் மேக அரமுண தமாய் ஸ்ரீலங்காவத்துல திரசார சங்வர்தனை பிரிவந்து ஜாதிக பிரதிபத்தி அக்கா உபாய மார்கியாக சம்பாதினை கிரீம ஏவகேம ஏக கிரியாத்மக கிரீம ஏவகின்ம இதிரி பத்கலத்தியன் இலக்க காலின வசேன் கிரியாத்மக கிரீம சந்தா அவசிய நைத்திக ராமோ சகஸ் கிரீம திரசார சங்வர்தனை கினேக அப்படி விஸ்தரக்கரோத் අනාගත පරපුරේ අවශ්‍යතාවයන් සපුරාලීමේ හැකියාවට අවදානමක් ඇති නොවන පරිදි වර්තමාන පරපුරේ අවශ්‍යතා සපුරාලන සංවර්ධනය කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. මෙතෙන්දී ආර්ථික, සමාජීය හා පාරිසරික කරුණු කෙරෙහි එක සමානව අවධානය යොමු කරන්න නියම කරලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2030 වසර වන විට ක්‍රියාත්මක කිරීම සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක 17ක් ඒහා ආශ්‍රිත අරමුණු 169ක් අඳුනාගෙන තියෙනවා. මේ ඉලක්ක 17 ගැන කතා කරොත් දරිද්‍රතාවයෙන් තොරවීම, කුසගින්න තුරන් කිරීම, නිරෝගී බව සහ යහපැවැත්ම, ගුණාත්මක අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, පිරිසිදු ජලය හා සනීප ආරක්ෂාව, දැරිය හැකි පිවිතුරු බලශක්තිය, සුනිසි මෙහෙවර සහ ආර්ථික වර්ධනය, කර්මාන්ත නවෝත්පාදන සහ යටිතල පහසුකම්, අව අසමානාත්මකතාව, තිරසාර නගර සභා ප්‍රජාවන් වගකීමෙන් යුතු පාරිභෝජනය සහ නිෂ්පාදනය, එවැගේම දේශගුණික ක්‍රියාකාරකම්, ජලය තුළ ජීවය, ගොඩබිම මත ජීවය, සාමය යුක්තිය සහ ශක්තිමත් ආයතන, තිරසාර සංවර්ධනය සඳහා පාර්ශවකරණයන් කියන කරුණු අඳුනාගෙන තියෙනවා. ඒ වගේ මේ ආශ්‍රිතව අරමුණු 169ක් හඳුනාගෙන තියෙනවා. මේ පනතින් මොනවද යෝජනා කරලා තියෙන්නේ? රජයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ පාරිසරික, ආර්ථික, සමාජීය සාධක ඒකාබද්ධ කිරීම හා ප්‍රවර්ධනය කිරීම, නව සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ පාරිසරික හා සමාජීය විගණනයන් සිදු කිරීමට සහ පාරිසරික සහ සමාජීය සුරක්ෂිතතාවයේ තහවුරු කිරීම සඳහා සෑම රාජ්‍ය ආයතනයක් විසින් කටයුතු සැලැස්වීම, ගෝලීය මට්ටමේ අභිලාෂයන්ගේ මඟ පෙන්වීමෙන් ඒ තිරසාර සංවර්ධන ඉලක්ක 17 ජාතික සැලසුම් ක්‍රියාවලියට නැගීම, එවැගේම සංකල්ප සහ සහභාගීත්ව ප්‍රවේශය තුළින් ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම, එවැගේම මේ සඳහා තිරසාර සංවර්ධන සභාවක් ස්ථාපනය කරන්න. මෙතෙන්දී අමාත්‍යංශයේ සාමාජිකයන් කීප දෙනෙක්, ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා විසින් සාමාජිකයන් පත් කරලා මේ සභාවක් හදනවා. මෙතෙන්දී මේ සභාවට බාර දූර බලතර ලබා දෙනවා. එතෙන්දී සියලුම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා ඒවා එකඟත්වයේ ඇතුව ජාතික ප්‍රතිපත්ති උදෙසා උපාය මාර්ගයක් සකස් කිරීම මේ අමාත්‍යංශයෙන් කෙරෙනවා. එවගේම ඒවා සමාලෝචනය කරලා කලින් කලට ඒවා යාවත් කාලීන කිරීම කරනවා. නව සංවර්ධන ව්‍යාපෘති සංවර්ධන සම්බන්ධයෙන් තිරසාර සංවර්ධනයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීමත් කරනවා. මේවා ප්‍රගති සමාලෝචනය කිරීම මම හිතන වැදගත්ම දේ. මේකත් ඒ වගේම ඒවට අවශ්‍ය පහසුකම් සැලසීම සහ නියාමනය කිරීමත් මේ පනත මගින් බලාත්මක කරනවා. ඒ වගේම තිරසාර සංවර්ධන ප්‍රමිති සහ පරිසර පියසටහන් දර්ශක හඳුනා ගැනීමත් බලාපොරොත්තු වෙනවා. අද මේ තිරසාර සංවර්ධනයේ ඉලක්ක මගින් අපේ රටේ, අපි ජීවත් වෙන ලෝකයේ, එහෙම නැත්නම් විශ්වයේ සියලු දෙනාම සතුටින් සෞභාග්‍යයෙන් ජීවත් කරවීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. ඒ වගේම මෙම ඉලක්ක සපුරාලන්න සියලු දෙනාගේම කැපවීමත් අවශ්‍ය කියන එක මම අවධාරණය කරන්න කැමතියි. දුප්පත්කම නැති කිරීම මේ ප්‍රධාන සාධකය වෙලා තියෙනවා. ඒ කියන්නේ හැම දෙනාම සමානාත්මතාවයෙන් ජීවත් වෙන්න ඕන කියන එක. මේක ඉංග්‍රීසියෙන් අර්ථකථනය කරොත් අපි කියනවා It must be ensured that no person, regardless of ethnicity, gender, geography, disability, race or other status, is denied basic economic opportunities and human rights කියලා. දුප්පත්කම නැති කිරීම මේ මූලික පරමාර්ථය වුණත් මෙහිදී මම හිතනවා කාන්තාවගේ දායකත්වය ගැන අපි කතා කළ යුතුම වෙනවා. අද අපේ රටේ වැඩිපුරම ආර්ථිකයට දායකත්වය දෙන්නේ කාන්තාව. කාන්තාව සවිබල කරන්න නැතුව තිරසාර සංවර්ධනයට ළඟා වෙන්න බෑ කියන එකයි මගේ තේරුම් ගිහලා තියෙන්නේ. ඒ වගේම කාන්තාව සවිබල ගැනීම සඳහා අපේ රජයෙන් බොහෝ ක්‍රියාදාමයන් කරගෙන තියෙනවා. ඒ වගේම විශාල වැඩ කොටසක් ස්ථාපිත කරලා තියෙනවා. කර්ම අමාත්‍යාංශ වශයෙන් ගත්තොත් ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, වනිතා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ප්‍රාථමික කටයුතු අමාත්‍යාංශය, මේ වගේ සෞඛ්‍ය අමාත්‍යාංශය, මේ වගේ හැම අමාත්‍යාංශයක්ම ඉතාමත් වැදගත් කාර්යභාරයක් මේ තිරසාර සංවර්ධනයට දායක වෙනවා. ආසියානු කලාපයේ මේ තිරසාර සංවර්ධනය සඳහා අමාත්‍යාංශයක් මම අපි දැනුවත් වෙලා තියෙන්නේ පිටවල තියෙන එකම රට ශ්‍රී ලංකාව කියලා. පෞගිය මේ මාසේ මුලදී මම හිතන්නේ පෞගිය සතියේ ගරු නියෝජ්‍ය කතානායකතුමාත් අපිත් බාලි දූපතේ පිහිටි තිරසාර සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණයකට සහභාගී වුණා. මම හිතන්නේ එතෙන්දී අපිට සියලු දෙනාටම ඉතාමත් අවධාරණය වුණ මේ කොයිතරම් වැදගත් මාතෘකාවක්ද ලෝකේ ජනතාව සතුටින් ජීවත් වෙන්න හදන්න තියෙන ප්‍රශ්න මොනවාද කියන එක ගැන සාකච්ඡා කරා. එතෙන්දී සියලු දෙනාගේම අවධානය අපි යොමු කරා මෙය ස්ථාපිත කරන්න ඕන විදිය, කාල වකවානුව අධීක්ෂණය කරන්නේ කොහොමද කියන එක ගැන. අද අපේ රටේ කාන්තාව සවි බල ගන්නවා වගේම අපේ රටේ දැන් බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙනවා යැපීමේ ආර්ථිකයකින් ජීවත් වෙන්න. පහුගිය කාල සීමාවේ සමෘද්ධිය නැතිවීම ගැන බොහෝ දෙනා ඒ ගැන දුක් වුණා. සමෘද්ධිය ලබා ගන්න හැම කෙනාම උත්සාහ කරනවා. අද වෙනකොට සමෘද්ධිය ලැබීම නොලැබීම එක බොහොම ඒක වේදනාවක් වගේම ඒකට සුදුසුකම් නොලැබීම ගැනත් මම හිතනවා දේශපාලන වශයෙන් ලොකු බලපෑම අපිට තියෙනවා. මට මතකයි 1992 හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පයක් තිබුණා ජනසවිය කියලා. එතෙන්දී එතුමා මැතිවරණ පොරොන්දුවක් දුන්නා හැම දුප්පත් ගෙදරකටම රුපියල් 2500ක 2500ක් ගෙවනවා කියලා. නමුත් එතුමා පහුගිය පස්සේ කල්පනා කර මේ 2500ක් ගෙවන්නේ කොහොමද, හැම ගෙදරකටම 2500ක් ගෙවන්න රජයට කොහෙන්ද මුදල් තියෙන්නේ කියලා. ඒක අරමුණු කරගෙන එතුමා ඇඟලුම් කර්මාන්ත ශාලා 200 ව්‍යාපෘති ආරම්භ කරා. ඒ කර්මාන්ත කරුවන්ට උපදේශයක් දුන්නා මට මේ 2500 ගෙවන්න අමාරුයි රජයක් වශයෙන්. ඒ නිසා ඔබ සියලු දෙනාම රැකියාවක් දෙන්න හැම ගෙදරකටම කාන්තාවකට, හැබැයි ඒ කාන්තාවට රුපියල් 2500 ගෙවන්න කියලා. මේ විදිහට ඒ ප්‍රශ්නේ එතුමා විසඳුවා. ඒ ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් අපේ රටේ විදේශ විනිමය ලැබුණා වගේම රටේ ආර්ථිකයටත් ඒ වගේම පවුල් පරිසරයට, පවුලට කාන්තාවට ආදායමක් ලැබුණා. ඉතින් මේ වගේ දේවල් මම හිතනවා අපි ඉදිරියටත් කරන්න ඕන. සමුද්‍රියම බලාගෙන රටේ ආර්ථිකය ගැන අපි හැමෝම හිත හිතින් නැතුව. ඒ වගේම අපිට තව තියෙනවා කතා කරොත් කාන්තාව සවි බල ගැනීමත් එක්ක ඒ පවුල් ශක්තිමත් වෙනවා, දරුවෝ ශක්තිමත් වෙනවා, දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය මේ වගේ දේවල් ගැන වැඩි සැලකිල්ලක් යොමු වෙනවා. ඒ නිසා කාන්තාවට තවත් අයිතිවාසිකම් ලබා දිය යුතුව තියෙනවා. මම හිතන්නේ එදා අපි සමුළුවෙත් කතා කරා කාන්තාවන්ට ඉඩම් අයිතිය ලබා දිය යුතුයි කියලා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් හරිගස්සල දැනුම් දීලා තියෙනවා. ඒ සැලැස්මේ තියෙනවා කාන්තාවන්ගේ අයිතිවාසිකම් ඉඩම්වල අයිතිය ලබා දීම, ඒ වගේම යුද්ධයෙන් විපතට පත් වූ කාන්තාවන්ගේ ප්‍රශ්න ගැන සලකා බැලීම වගේ වෙනම පරිච්ඡේදයක් මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳේ සැලැස්මේ තියෙනවා. මේවා ගැන ක්‍රියාත්මක කිරීමෙන් අපිට තිරසාර සංවර්ධන ඉලක්ක කරහා යොමු වෙන්න පුළුවන් වෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි ගෝලීය දේශගුණයේ වෙනස් වීමත් මේ තිරසාර සංවර්ධනයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. කාබන් වායු ගෝලයට මුසුවීම අපේ රටේ එක පුද්ගලයෙක්ගේ නම් මෙට්‍රික් ටොන් එකකටත් වඩා අඩුයි කියලා අපි ගණනය කරලා තිබුණාට මේ කාලගුණ වෙනස් වීම මුළු ලෝකෙටම බලපාලා තියෙනවා. වර්තමානයේ අපිට ගං වතුර, න්‍යායෑම්, අධික උෂ්ණත්වය, වර්ෂාවේ වෙනස්වීම්, ඒ වගේම වෙරළ ඛාදනය වගේ දේවල් වලින් බොහෝ බලපෑම් සිද්ධ වෙලා තියෙනවා. ජීවිත හානි වගේම දේපළ හානි, පරිසර හානි නිසා අපිට රටේ ආර්ථිකයට විශාල වශයෙන් බලපාලා තියෙනවා. ඒක නිසා තිරසාර සංවර්ධනයේදී මේ දේශගුණික වෙනස් වීම වල බලපෑම ගැන අධ්‍යයනය කිරීම ඒවට අවශ්‍ය විසඳුම් සොයා ගැනීමත් මම හිතනවා ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා මහවැලි අමාත්‍යතුමා විදියටත් පරිසර අමාත්‍යතුමා විදියටත් වෙනම කමිටු පිහිටවල තියෙනවා මේ දේශගුණික ප්‍රශ්න ගැන පරිසරය සුරකීම වෙනුවෙන්. 2016 2018 දක්වා පුනරුදය කියලා විශේෂ වැඩසටහනක් එතුමා ආරම්භ කරලා තියෙනවා. අවසාන වශයෙන් මම කියන්න කැමතියි තිරසාර සංවර්ධනය උදෙසා පාර්ලිමේන්තුවේ කැපවීම, අමාත්‍යාංශවල කැපවීම, ඒ වගේම අපේ රටේ සියලුම ජනතාවගේ කැපවීම ඉතාමත් අත්‍යවශ්‍යයි. මේ පනත් කෙටුම්පත මගින් අලුතෙන් අපි හදන්න හදන මණ්ඩලය, ඒ මණ්ඩලයට පත්වෙනවා අතිගරු ජනාධිපතිතුමා පත් කරන සාමාජිකයන්, ඒ වගේම ඇමතිතුමා පත් කරන සාමාජිකයන්, පළාත් සභා, සියලුම දෙපාර්තමේන්තු, මේ සියලුම දෙනාය විසින් අගමැතිතුමා ගරු අගමැතිතුමා විසින් සාමාජිකයන් පත් කරනවා. මේ සියලු දෙනාම එකතු වෙලා මේ සංවර්ධන සභාව හදලා අපේ රටේ තියෙන මේ දරිද්‍රතාවය, දුප්පත්කම, ඒ වගේම සෞඛ්‍යයේ නිසා රටේ තියෙන දරුවන්ට වෙලා තියෙන ප්‍රශ්න, අපිට අලුතෙන් මේ ඇවිල්ලා තියෙන මේ ඩෙංගු උදර වගේ ආපු ප්‍රශ්න, මේවට විසඳුමක් ලබා දීලා තිරසාර සංවර්ධනය 2030 වෙනකොට අපි මේ විශේෂ සැලසුමක් හදලා තියෙනවා ආමාත්‍යාංශය මගින්. මේ සියලු දේවල් වලට සියලු දෙනාගේම සහයෝගය ලැබිලා අපේ රටේ තිරසාර සංවර්ධනයක් ඇති කරන්න අපි සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.